ගරුඩිරන් පෙරමැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි සාකච්ඡාවට බඳුන් කරන කතානායකයා අපෙන් වින්වෙච්ච අපේ ආදරණීය මිත්‍රයා, අපේ ආදරණීය සටන් සගයා රන්දිත් සොයිසා මන්ත්‍රීතුමාව මේ රට හඳුනාගත්තේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා. එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2010 පස්සේ තමයි එතුමා විවිධ රූපවාහිනී නාලිකාවල දේශපාලන සංවාදවලට සහභාගී වුණේ. පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුවේ ඒ ස්ථාවර නියෝගර අනුකූලව එතුමා විෂයබද්ධව විෂයෙන් පිට යන්නේ නැතුව ඒ පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඒ කාර්යභාරය නිසිලෙස ඉෂ්ට කරා පමණක් නෙමෙයි, එතුමා දක්ෂ වාදකෙක් හැටියට, දක්ෂ විවාදකෙක් හැටියට රූපවාහිනී නාලිකාවලට සම්බන්ධ වෙමින් මේ රටේ ජනතාව තුළ හිද්දිනාගත්ත සබරගමුවට පමණක් සීමා නොවිච්ච ජාතික නායකයෙක් බවට පත්වෙමින් තිබුණේ. 2010 පාර්ලිමේන්තුවට ආපු රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විතරක් නෙමෙයි මේ රටේම ජනතාව වෙනුවෙන් නිර්භීතව පෙනී හිටපු ආදරණීය මන්ත්‍රීවරේ. අපි ආණ්ඩුපක්ෂයේ ඉන්න වෙලාවෙත් ආණ්ඩුපක්ෂය ඇතුලේ යම් යම් ආකාරයේ වැරදි තීන්දු ගත්ත අවස්ථාවලදී ඒවාට එරෙහිව කණ්ඩායම් රැස්වීම් වලත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීව අතරත් නැගිටලා විවෘතව විවේචනය කරමින් ඒ වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට 2010 ආව පාර්ලිමේන්තු මන්ත්‍රීව අතරින් මං හිතන්නේ පාර්ලිමේන්තුව තුළ වැඩිම වාර ගාණක් කතා කරපු මන්ත්‍රීවරයෙක් දන්නෙත් නැහැ. ඒ මට්ටමට එතුමා මේ වාදයට සහභාගී වුණා. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට සභාව කල්තබන විවාදවලදී උදේට ප්‍රශ්න අහනකොට රටේ ජනතාව සහ ප්‍රදේශ ජනතාව වෙනුවෙන් විශාල වශයෙන් ඒ විවාදවලට සහභාගී වෙලා කටයුතු අපි දුටුවා. රන්දිත් සොයිසා මන්ත්‍රීතුමාගේ දේශපාලන ජීවිතයේ තියෙන පොදු ලක්ෂණය තමයි එතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැගී හිටියා විතරක් නෙමෙයි අධිරාජ්‍යවාදී ගැති ඕනම දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති වලට විරුද්ධව නැගී හිටපු කෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණට මුලින් සම්බන්ධ වෙලා පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ ඉතා අවංකවම පෙනී හිටපින් ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයෝ ඒ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති විවිධ තැන්වලදී විවෘතව සහ හොරෙන් පාවා දෙනකොට එතුමා ඒ පක්ෂය තුළත් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වල සමග විවෘතව කෙලින් ඍජුව කොන්ද තියාගෙන පෙනී හිටමින් කටයුතු කළා. වගේම එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පත් වුණාන් පස්සෙත් ඒ අධිරාජ්‍ය විරෝධී ගැති අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඒ යන මහා අරගලය තුළ කැපී පෙනෙන නායකයෙක් බවට පත් වුණා. මට මතකයි විවිධ අවස්ථාවලදී ගියාණ්ඩුවේ මුදල් ඇමතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගෙන එන වෙලාවේ, අගමැතිතුමාට විරුද්ධ විශ්වාසභංග ගෙන වෙලාවේ, ඒ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අසංකතු කිරීමේදී ඒ සමහර කාර්යභාර සම්බන්ධ වුණේ එතුමා. මට මතකයි අපි වගේ අයගේ නිවෙස් වලට පවා එතුමා පෞද්ගලිකව ආවිල්ලා තමයි සමහර වෙලාවට ඒ අසංකතු කිරීමේ කාර්යභාරයට සම්බන්ධ වුණේ. ඒ නිසා ඉතාම කෙටි කාලයකදී පාර්ලිමේන්තුව ඇතුලේ මුහුකුරාගිය අත්දැකීම් තියෙන මන්ත්‍රීවරයෙක් හා සමානෝම එතුමා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධ වුණා විතරක් නෙවෙයි රට පුරාමත් ඒ ආණ්ඩුවට විරුද්ධව විශාල වැඩපිළිවෙළක් කරා. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ තුල පොහොට්ටුව පක්ෂයේ ගොඩනගනට කවුරුත් නැති වෙලාවක එතුමා තමයි මුලින්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හාලියල මැතිවරණ කොට්ටාසේ බදුල්ලට, මහියංගනයට, වියලුවට, පස්සරට, වැලිමඩට, ඌපරණගමට මේ හැම තැනටම ගිහිල්ලා ඒ පක්ෂය ගොඩනගන්න අවශ්‍ය කරන අඩිතාලම දැම්මේ රත්නපුරේ ඉඳලා එතුමා. ඒ නිසා විශේෂයෙන් බදුල දිස්ත්‍රික්කයේ ඒ පොහොට්ටුව පක්ෂයේ තනන්නට වැඩ කරපු ආදරණීය නායකයාට බදුල දිස්ත්‍රික්කයේ ජනතාවත් රන්දිත් සොයිසා මැතිතුමාගේ අභාවයත් එක්ක මහත් වූ කම්පණයට පත් වුණා. එතුමාගේ නිවසට රක්වාන්ට එදා එදී ආපු ජනතාව අතර රත්නපුරේ වගේම බදුල්ලෙත් මහා සෙනෙකක් හිටියා කියන එක මම හොදාකාරවම දන්නවා. ඒ නිසා මේ වෙලාවේදී එතුමාගේ ආදරණීය බිරිඳ එතුමාගේ අඩිපාරේ යමින් දේශපාලනයට එන්නට ජනතාවගේ දැඩි ඉල්ලීම මත තීන්දුව කරගෙන තිබෙනවා. එතුමිය ඒකත් ක්‍රියාමාර්ගයටත් අපි එතුමියට ස්තුතිවන්ත වෙමින්, මේ වෙලාවේ රංජිත් සොයිසා අපේ ආදරණීය මිත්‍රයා, සටන් සගයා, ජනහිතකාමී ආදරණීය නායකයාගේ වියෝවෙන් ශෝකයට පත්වෙන එතුමාගේ බිරිඳටත්, දරුද දෙනාටත්, මගේත්, මගේ පියා සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා, ඒ කාලවලදී ඉතාම කිට්ටුවෙන් රංජිත් සොයිසා ඇතුමත් එක්ක ආශ්‍රය කළා. මගේ පියාගේත් මගේ මවගේ ශෝකයත්, ඒ වගේම විශේෂයෙන් බදුල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව පක්ෂය තනන්නට වෙහෙසුණු එතුමා වෙනුවෙන්, එතුමත් එක්ක බදුල දිස්ත්‍රික්කයේ පුරාම ඒ පක්ෂය තනන් ගැනීමේදී එතුමත් එක්ක එකතු වෙච්ච සියලුම ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරුන් සහ නායකයින්ගේ ශෝකයත්, බදුල දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීල ජනතාවගේ ශෝකයත් ඒ පවුලට මේ අවස්ථාවේ පුද කරමින් රංජිත් සොයිසා අමතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න මගේ හිත ඉඩ දෙන්නේ නැත්තේම එතුමා වගේ නායකතුමා වගේ නායකින් අඩුව අපේ හදවතට බොහෝ දැනෙන නිසා, ඒ නිසා එතුමා නැවත වරක් අපි අතර ඉපදිලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට සේවය කරන්නට අපි අතර ඉපදෙන්නට වරම් ලැබේවා කියලා ප්‍රකාශ කරමින් මානහින බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු චමල් රාජපක්ෂ මහත්තයතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප සමග මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගේ අභාවය පිළිබඳව අද මේ සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතුමාට ඒ ශෝකය, එතුමාගේ දේශපාලන වශයෙන් එතුමා කරපු සේවයන් පිළිබඳව ඇගීම, එතුමා මා ජනතාව සමග මොනතරම් කිට්ටුවෙන් සමතාවෙන් හිටියද, ඒ වගේම දේශපාලන වශයෙන් අපි අලුතෙන්ම හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සබරගම පළාතේ ගොඩනැගීමට වෙහෙස දැරීම පිළිබඳවත්, එහි නායකත්වය දීම පිළිබඳවත්, මම රංජිත් සොයිසා අපි හිටපු මන්ත්‍රීතුමා පළමුවෙන්ම එතුමා දැන හඳුනගන්න අවස්ථාව ලැබුණේ 2006 මම කෘෂිකර්ම සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී රංජිත් සොයිසා මැතිතුමා සබරගමුව පළාතේ පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කළේ. එතුමා ඒ පිළිබඳව විශේෂ ක්ෂේත්‍ර පිළිබඳව දැක්වූ උනන්දුව, ඒ වගේම ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ගොඩනගන්න ඉදිරිපත් කරපු අදහස්, ක්‍රියා කරපු ආකාරය ගැන අපිට සිහිපත් වෙනවා. මතකයි ගොඩකවල ප්‍රදේශයේ ගුජන සේවා මධ්‍යස්ථානය ප්‍රදාන කරගෙන සබරගමුවේ කෘෂිකර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වුවා. ඒ වගේම ඒ ප්‍රදේශයේ ඒ කාලය තුළ කරපු ව්‍යාපෘති පිළිබඳව, ඒ වගේම ගුවි ජනතාවට අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩසටහන්, විශාල වැඩසටහන් කොටහක් එතුමා මහන්සි වෙලා මේ ඒ ගොඩක වෙලා ඉදා කරා. එහි ප්‍රධාන ආරාධිතය හැටියට ගියේ මම. ඒකට එතුමාගේ ඒ ප්‍රදර්ශනයම පවත්වන කාලයේදී එතුමා දීර්ඝ කාලයක් ඒ සඳහා වෙහෙසිලා කටයුතු කරලා තිබුණා. ඒ වගේම ඔහු එයින් බලාපොරොත්තු වුණා ඒක ප්‍රචලිත කරන්න, තවත් ගම් ඇතුළට අරන් ගිහිල්ලා කෘෂිකර්මාන්තයට විශේෂයෙන්ම තාරුණ්‍ය එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල් කටයුතු කරලා තිබුණා. ඒ වගේම එතුමා දේශපාලනට පැමිණියට පස්සේ ඒ අවංකව පිරිසිදුව කරයි කියන එක අපිට මේ වෙලාවේ හොඳ සහතිකයක් එතුමාට දෙන්න පුළුවන්. එතුමා ජනතාවත් එක්ක ඉතාමත් සමීපව කටයුතු කරා. ඒ වගේම සියලු පහුගිය කාලයේදී විලාස් පාලවේදී අපි එක පැත්තකින් විපක්ෂයට ගියපු වෙලාවේ එතුමා තමයි ප්‍රධාන වශයෙන්ම පරාජයට පත් වූ අවස්ථාවේදී තනිව ඉදිරිපත් වෙලා ස්වාධීන මේ රූපවාහිනී ඉදිරියට ගිහිල්ලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න, ප්‍රශ්නවලට උත්තර දෙන්න, ඒ වගේම දිස්ත්‍රික්කයේ පුරා පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්නට වෙහෙස මහන්සි වුණේ. ඇමිලිපිටිය ප්‍රදේශය, ගුඩකවල ප්‍රදේශය, රක්වාන මේ හැම ප්‍රදේශයකම ජනතාවගේ හිත දිනාගෙන තිබුණා. එවගේම අවසාන කාලයේ වෙනකොට ජනතාවට මෙතුමා නැතුව බැරි තත්ත්වයක් ඇති වුණා. එහෙම සතියාන්තයේ හැමදාම මතකයි සති අන්තවල හැමදාම පුවත්පත් සාකච්ඡා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරා. මාධ්‍ය කැඳවලා එවගේම මේ රටේ ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ ප්‍රශ්න සමග රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව ඒ මාධ්‍ය සාකච්ඡා තුළින් ඒ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමත් රට දැනුවත් කිරීමටත් කටයුතු කරා. ඒ වගේම වාද විවාද වලට ගිහිල්ලා තර්කානුකූලව ඒ හැටි සූදානම් වෙලා කරුණු එකතු කරගෙන වේසමාංශයෙන් වැඩ කටයුතු කරා. ඉතින් එතුමාට තව ලොකු අනාගතයක් අපේ ඉදිරියේ තිබුණා. දේශපාලන ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළට යන්න හැක් තත්වයට එතුමා වැඩ කටයුතු කළා. ඉස්සරහට ආපු තරුණ දේශපාලඥයෙක්. ඉතින් මේ හදිසියේ එතුමාගේ අභාවය අපි කාටත් දරාගත නොහැකි තත්ත්වයක්. මම එතුමාගේ යාමංගල්ලේ තියෙන වෙලාවේ ඒ දේහය එතුමාගේ නිවසේ තැන්පත් කරලා තියෙන වෙලාවේ ගියා. ඔහුට අවසන් ගෞරව දක්වන්න ඒ රැස්වී සිටි මම ගියේ රාත්‍රියේ. රැස්වී සිටි පිරිස අතිවිශාලයි. ඒ වගේම ගරුතර මහා සංඝරත්නය එතුමාට එතුමාගේ අභාවයෙන් සියලු දෙනා තාමත් සංවේගයට පත් වෙලා ඒ වගේ මේ අඩුව පුරවන්නේ කොහොමද කියන ප්‍රශ්න තමයි හැම විටම කතා කරේ. ඉතින් මං හිතන්නේ මෙතුමා කරපු ඒ කෙටි කලක් තුළ දේශපාලන ශාස්ත්‍රයේ කරපු කැපවීම එතුමාගේ ඒ සඳහා දක්වපු උනන්දුව ජනතාව පිළිබඳව තිබිච්ච හැඟීම අපි සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම එතුමාගේ පවුලේ සියලු දෙනා එතුමාගේ භාර්යාව දරුවනුත් එතුමාගේ දේශපාලන ජීවිතය එතුමා කරගෙන ගියපු ක්‍රියාවලියට ඉතාමත්ම හොඳ සහයෝගයක් දැක්වුවා. ඒ නිසාම තමයි එතුමාට පුළුවන් වුණේ එතුමාගේ සම්පූර්ණ කාලය ජනතාව වෙනුවෙන් වැය කළ කටයුතු කරන්න. මේ අවස්ථාවේදී මම එතුමාගේ භාර්යාවටත් ඒ වගේම දරුවන්ටත් අපගේ ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිමින් අපේ හිතවත් රංජිත් ශ්‍රේෂ්ඨ මහත්මයාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරෝ ජොන්සන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ශ්‍රේෂ්ඨ මහත්මයාගේ අභය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමට මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව නියෝජිත කතානායකතුමනි මගේ ස්තුතිය මම ලැබිපුත කරනවා. රංජිත් ශ්‍රේෂ්ඨ මහත්මයා 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව පත්වේ අපගේ පාක්ෂික මන්ත්‍රීන් රාජ්‍ය නිලධාරීන් දඩයම් කරමින් හිරන් හේරේ විලංගුවේ දවමින් අඩත් එට්ටම් කරද්දී ඊට එරෙහි පාර්ලිමේන්තු තුලත් ඉන් පිටතත් හඬ නැගූ සැබෑ නායකයෙකි. වහින්ද චින්තයට නිගරු කරමින් විවිධ මාධ්‍ය සංදර්ශන තබා ජනතාව මුලා කරද්දී ඊට එරෙහිවද හඬ අවදි කළ සොයිස මැතිතුමා ජනහිතකාමී ආණ්ඩුවක් බිහි කිරීමට මුල් වූ අපගේ ඉදිරිපෙළේ සටන් සගයකි. දුෂ්කර සටනකින් පසු ආණ්ඩුවක් පිහිටුවා එහි ප්‍රතිඵල ජනතා භුක්ති විඳින මොහොතේ එතුමා අතරින් වියෝ වීම මහත් වේදනාවකි. රංජිත් සොයිස මැතිතුමා සුවිශේෂ දේශපාලන නායකයෙකි. ගොඩකර ග්‍රාම ඉපදී එහි ඇදී වැඩි එමේ ප්‍රදේශයේ තේ රබර් කම්කරුවන්ගේ දොවිදු ගොවින්ගේ දුක හඳුළු කඳුළු දහඩිය සුවඳ මැනවින් හඳුනාගත් නායකයෙකි. ඔහු කුඩා කල සිටම පීඩිත ජනතාවගේ යුක්තිය හා සාධාරණත්වයෙන් හඬ නැගූ සටන් කළ ප්‍රගතිශීලී පුද්ගලයෙකි. ඔහු ඒට ආභාෂය ලබන්නේ ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ වාමාංශික නායකින්ගේ බවයි මගේ අදහසයි. ඊට වඩා ඔහු පාසල් ඇවිදි සිට ආදරය කරන නායකයෙක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාය. රෝහණ විජේවීර මහතාගේ දේශපාලන දර්ශනයට මහත් ගිජුකමක් දැක්වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරි තුලින් පසු කාලේ පූර්ණ කාලීන දේශපාලනට අවතීර්ණ විය. 1988-89 භීෂණ සමයේ තම ජීවිතය ආරක්ෂා පතා සැඟවී කටයුතු කළත් ඔහුගේ දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙලයි. රණසිංහ ප්‍රේමදාස මහතාගේ
තරුණ සංහානට එරෙහිව ජනගෝෂා පාදයාත්‍රා පවත්වමින් මියගිය තරුණට යුක්තිය ඉෂ්ට කිරීමට රාජපක්ෂ මහතා පෙරමුණ ගනිද්දී සොයිස මහත්තුමා දෙහි කොටස් කාර්යෙක්ද විය. එදා ඇඹිලිපිටිය සිසුන් ඝාතනය කොට සූර්ය කන්දේ වළදම ඇති සොහොන් නැවත හාරා ඝාතන පිළිබඳ හෙළිදරව් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය. රාජපක්ෂ මහතා සමග වාසුදේව නානක්කර මැතිතුමා, පවිත්‍ර වනාචි මහත්මියද සහභාගී බව අප සිහිපත් කරමි. ජනතා වික්තු පෙරමුණට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රගතිශීලී පක්ෂයක් ලෙස සොයිස මහතා හඳුනාගත්තේ මේ තත්ත්වය තුළයි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සොයිස මැතිතුමා 1997 අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිට 2015-6/26 දින දක්වා පාර්ලිමේන්තුව දක්වා දිගු දේශපාලන ගමනක් පැමිණියේය. සොයිස මැතිතුමාගේ සුවිශේෂ දේශපාලන ලක්ෂණ ලෙස මා දකින්නේ නායකත්වයේ කෙරෙහි ඇති ආදරය හා පක්ෂපාතිත්වයයි. 30 අවුරුදු යුද්ධයක් අවසන් කර රටට සාමය ස්ථාපිත කරමින් රට සංවර්ධන මාවතට යොමු කළ ඒ අසහාය නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බොරු චෝදනා අවලාද නගමින් බලයෙන් පහකිරීමට කුමන්ත්‍රකාරීන් කටයුතු කළත් සොයිස මැතිතුමා කිසිදු මොහොතක තම නායකය අතහැර යාමට සිටුවේ නැත. කෙලින් නිවැරදිව නිවැරදිව හිටගත්තා. ඒක තමයි අපි ඔහුගෙන් ඉගෙන ගත් යුතු දේ. ඔහු මේ ප්‍රගතිශීලී නායකයාව ආරක්ෂක කළ පමණක් නොවේ, ඔහු වටා ජනතාව රොද බැඳ තබන්නට දහඩිය කඳුළු වැඟිරුවේය. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපි රැගෙන ගිය අරගලවල සුවිශේෂ කාර්යභාරයක් සොයිස මැතිතුමා සිදු කරන ලදී. ඒතුව මට මතකයි තාම නුවර ඉඳලා අපි පාදය මේ පයින් ගමන් කරද්දී විවිධ අවස්ථාවල උද්ඝෝෂණය කරද්දී පෙරමුණෙන් බිය නැතුව සටන්කාමී කැටියට හැසිරිච්ච දේශපාලන නායකයෙක් කැටියට මම රංජිත් සොයිස මැතිතුමා දකින්නේ. එතුමා දැඩිව කටයුතු කරත් ඉතාමත් සුන්දුරු දේශපාලකෙක් කැටියට මම දකින්නේ. සටනේදී සටනේ විහිළු කරන්න ඕන තැන විහිළු කරමින් ඉතාමත්ම අපිට මට තාම මතකයි අපි තෙහෙට් වුණ වෙලාවේදී එතුමා විහිළු කරමින් අපිව දිරිගන්න පු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එනිසා රන්ජිත් සොයිස මැතිතුමා 2015 ඉඳලා ක්‍රියා කරපු ආකාරය, ඒ වගේම තමන්ගේ ජනතාව ඡන්ද දුන්න ජනතාවට උදව් උපකාර කරන්න තිබුණු ආසාව ඕනකම එතුමාගේ හැම වෙලේදීම එතුමා කරපු කතාව දිසා එතුමා කරපු සටන් සහ එතුමා කරපු ඒ වැඩපිළිවෙළතුලින් අපි දැක්කා එතුමා කවදාකවත් එතුමාගේ ඡන්දදායකයෝ අමතක නොකරපු දේශපාලඥයෙක් හැටියටයි අපි දකින්නේ. මම දන්නවා එතුමා අසනීපෙන් ඉද්දී ජනාධිපති මැතිවරණයේදී කරන්න පුළුවන් උපරිම සේවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එතුමාට කියද්දී මැතිවරණ වැඩ කටයුතු වලදී එදෙන්න එපා ඔබ අසනීපෙන් ඉන්නේ ඔබ ගෙදරට වෙලා ඉන්න කියද්දී ඒ කිසි දෙයක් අහන්නේ නැතුව එතුමා ඒ දේශපාලන ව්‍යාපාරයේ අසනීප තත්ත්වයේ තියාගෙන එතුමා හිටියා. මට කවදාකවත් අමතක කරන්න බෑ නවලොක රෝහලේ එතුමා ඉද්දී එතුමා අපිට කියපු දෙයක් තමයි පුළුවන් නම් කොහොම හරි මාව බේර ගන්න මට ටිකක් අමාරුයි කියලා. ඒ නිසා මම ඉතින් දෛවය විසින් එතුමා අපි රාජ්‍ය බලය ලැබුණත් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කෙරුවත් ඉදිරි පෙළේ තැනක සිටිය යුතු පුද්ගලෙක් තමයි අද හිටියානම් රන්ජිත් සොයිස මැතිතුමා. ඒ නිසා එතුමාගේ අභාවය කවදාකවත් අමතක කරන්න බෑ. සොදුරු නායකෙක් ඉන්න ඕන මන්ත්‍රීවරයෙක් රත්නපුර දිස්ත්‍රික්කයට අවශ්‍යම කරන නායකෙක් රත්නපුර දිස්ත්‍රික්කයට නැති වුණා පමණක් නෙමෙයි අපේ පක්ෂයට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් අපිට දරන්න බැරි පාඩුවක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මේ වෙලාවේදී මම දීර්ඝව කරුණු කියන්න යන්නේ නැහැ. විශාල පිරිසක් මේ ශෝක යෝජනාදී කතා කරුවා. ඒ නිසා මම ඊට දීර්ඝ කතා කරන්න බලවත් වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානෝකදී මේ මොහොතේ අපාතර සිටිය යුතු නායක සොයිස මැතිතුමාගේ අභාව වෙනුවෙන් මා ශෝකය ප්‍රකාශ කරන අතර ඔහුගේ ආදරණීය බිරිඳට දරු දෙනාට තමයි මේකේ වැඩිම දුක තියෙන්නේ. ඔවුන්ට ඇතුළු පවුලේ නාතිනේ මගේ සහ මේ උත්තරී සභාවේ ශෝකය ප්‍රකාශ කරමි. සොයිසා සහෝදරයා මැතිතුමනි ඔබට නිවන් සුවයත් වේවා.
බොහොම ස්තුතියි ගරු සීබී රත්නායක මහත්තුම.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම දේශපාලන සටන් බිමේ සගයා පාර්ලිමේන්තු සගයා අපි අතරින් යෝ වෙලා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව අපිට ශෝක ප්‍රකාශ කරන්න අවස්ථාවක් සැලසෙනකොට ඒ සඳහා වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අරගලයේ කොතනද, සටන කොතනද, ඒ වගේම සාමකාමීත්වයේ කොතනද, පක්ෂයේ කොතනද, ඒ හැමතැනම හිටපු සටන් සගය තමයි රංජිත් සොයිසා දිවංගත අපේ මිත්‍රයා. මේ මිත්‍රයා එසේ ක්‍රියාත්මක කරද්දී මට මතක් වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, අපි දෙන්නම් නැත්නම් අපි සියලු දෙනාගේම සමහර වෙලාවට සියලු දෙනා කියලා කිව්වොත් නෙවෙයි මම දෙන්නගෙන කතා කරන්නම්. අපේ තිඹිරිගේ ශ්‍රී ලංකා අන්දාස් පක්ෂය, අපි දේශපාලන කරලියට ආවේ ශ්‍රී ලංකා අන්දාස් පක්ෂයත් එක්ක. හැබැයි ශ්‍රී ලංකා අන්දාස් පක්ෂය පෞගේ කාලවකවානුවලදී අපිව අයින් කෙරුවා, අපි ඉවත් කරා, සංවිධායක ධූරයෙන් අපි ඉවත් කරා. ඒ අරගලවලදී අපි අලුත් පක්ෂයක් හැටියට ජනතාව අතරට යන්න කටයුතු කරපු වෙලාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට හදාගෙන ගමක් ගමක් ගානේ අපි කොට්ටාසයක් කොට්ටාසයක් ගානේ ග්‍රාමසේ වසමක් වසමක් ගානේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වාම අපි ඒ අරගලය සඳහා පියමන් මැන්න. ඒ හැම මොහොතකම හැම තැනකම හිටියනම් රංජිත් සොයිසා සහෝදරයා දිවංගත නායකයා අපිත් එක්ක හිටියා. ඒ අවිත් එක්ක ඉන්න වෙලාවේදී මට මතක් වෙනවා මම පස්සම්පත් ඇමතිවරයා හැටියට ඉන්න කාලේ පළාත් සභාවේ පස්සම්පත් ඇමතිවරයා හැටියට එතුමා රාජකාරී කරද්දී පළාත් විෂයයි මධ්‍යම රජයේ විෂයයි දෙක තුලනාත්මකව ගෙනියන්න ඕන නිසා මාස දෙකකට සැරයක් අපි හමුවක් තිබ්බා. ඒ හමුව තියෙන වෙලාවේදී දීර්ඝ කාලීන සැලසුම්, කෙටි කාලීන සැලසුම් සහ මැදි කාලීන සැලසුම් ඉදිරිපත් කළා. ඒ පසු සම්පත් ශේෂ්ත්‍රයේ ඉහළට ගේන්න අවස්ථාව සැලසුවා. ඒ වෙලාවේ මම කිව්වා රංජිත් වාට පාර්ලිමේන්තුව තමයි උරුම වෙන්නේ, ඒ පාර්ලිමේන්තුව සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්න කියලා. ඒ වෙලාවේ මට මතකයි එතුමාත් එක්ක ඒ රක්වාන ආසනේ ඇවිදලා ඒ කටයුත්ත කරද්දී එතුමා නුවරළිය දේශගුණයේ සහ රක්මාන දේශගුණයේ වෙනසක් ඇත්තේ තිබුණේ නැහැ. ඒ පිළිබඳව කතා කරද්දී එහි තියෙන වපසරිය, එහි තියෙන ප්‍රවණතාවය, එහි තියෙන ආර්ථික උත්පාදනයන් මේ පිළිබඳව කතිකාවකට ඇවිල්ලා ඒ පස්සේ පාර්ලිමේන්තුවේ අපි එකට ඉඳගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. කොතනකවත් කුහකකමින් නිලය, දලය, බලය සඳහා අරමුණු කරගෙන ගෙම්බෙක් වගේ එහාට මෙහාට පැන්නේ නැහැ. ඒ තනතුරු හඹාගෙන ගියේ නැහැ. එනිසා රත්නපුරේ ආදරණීය ජනතාවට මහා පුරුකක් හැටියට තමයි අපේ රංජිත් සොයිසා දිවංගත මිත්‍රයා කටයුතු කරේ. ඒ වගේම යම් කෙනෙකුට, පාක්ෂිකයෙකුට අසාධාරණයක් වුණා නම් තමන්ගේ ජීවිතය ගැන තැකුවේ නැහැ. තමන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධ කරගත්තේ නැහැ. තමන්ගේ දරුපවුල ගැන හිතුවේ නැහැ. ඒ අරගලය තුළ එතුමා හිටියා රැඩිකල්කමත් ඒ වගේම තිබ්බා. ඒ වගේම විපක්ෂයේදී අපි සංවිධානය කරනකොට විපක්ෂයේ කාර්යභාරයේ කොටසක් ඔහු බාරගත්තා පාර්ලිමේන්තුවේ. ඒ පාර්ලිමේන්තුවේදී කතා වෙන් කරගන්නකොට එතුමාට තමයි ඒ කාර්යභාරය බාර දෙන්නේ. සමහර අවස්ථාවලදී අපේම මන්ත්‍රීවරුන්ගෙන් කතා දුන්නේ නැහැ කියලා ප්‍රශ්නවලට මූණ දුන්නා. ඒකත් තුලනාත්මකව සමනය කරමින් ඒ අවස්ථාව අපිට සලසා දුන්න නායකයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. එනිසා මේක රත්නපුර දිස්ත්‍රික්කයට නෙවෙයි, මේක සමස්ත රටේට පමණක් නෙවෙයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් හැටියට අපි ඒ කටයුතු කරද්දී අපිට මහා ශක්තියක් වුණ මේ දිවංගත නායකයා පිළිබඳව ඉතාම සංවේදීව තමයි අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා එතුමා බලාපොරොත්තු වුණ තැන, එතුමාගේ බලාපොරොත්තු වුණ ඉලක්කය කරා අපි හැම කෙනෙක්ම පෞගිය කාලවකවානුවේදී ඒ එකට උරෙන් උර ගැලිලා වැඩ කරා. වැඩ කරනකොට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවේ නැහැ, ඔහුගේ කෑම බීම ගැන බැලුවේ නැහැ. ඔහු ඒ සඳහා කටයුතු කරේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා අපි අරගලයේ ප්‍රතිරූපය, අරගලයේ ජයග්‍රහණය සඳහා අපි ඉස්සරහට යන්න අවශ්‍ය පසුබිම සකස් කරන්. ඒ අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී එතුමා කැප කිරීම කරා. මට මතකයි මම ඒ වෙලාවේ අසනීප වුණ වෙලාවේදී නවලෝකයේ ICU එක නැත්තම් දැඩි සත්කාරයකට ගියාම මගේ අතින් අල්ලගෙන මට කතා කරා. මම කිව්වා ඉක්මන් සුවේ රංජි, ඔයාට කවදාකවත් වරදීනේ නැහැ කියලා. Thank you sir කියලා කිව්වා මට ඒ වෙලාවේ. නමුත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මම හිතුවේ නැහැ රංජිත් අපේ අතරින් වෙන් වෙයි කියලා. නමුත් මිනිසෙකුට උරුම ආයු කාලයක් තියෙනවා.
ඒ ආයු කාලය තුල ඔහු සදාකාලික සමුගෙන තියෙනවා. ඒ සමුගෙන තියෙනකොට ඔහු හදපු ගොඩනගපු ක්‍රියාවලියක් තියෙනවා. ඔහු බලාපොරොත්තු වෙන ඉලක්කයක් කරා යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන්න තියෙනවා. ඒ නිසා ජනතාව එක්ක ශක්තිමත් වෙ ඉස්සරහට යෑමේදී මම කියන්න කැමති රංජිත් සොයිසා මැතිණියනි, ඒ වගේම දරුවන් ඔබ බලාපොරොත්තු වෙන්නේ තනතුරු තානාන්තර නොවුණත් ඒ නායකත්වය ලබා දෙමින් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරන්න, ඒ නාමය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි කියන එකත් විශේෂයෙන් සඳහන් කරමින්, මට මේ අවස්ථාවේදී මම නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ, ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කරන අතර පෞද්ගලිකව මගේ ශෝකයත්, ඒ වගේම සමස්ත රටේ ශෝකයත් මේ අවස්ථාවේදී ඔවුන් වෙත ප්‍රදානය කරමින්, නැත්නම් ඔවුන් වෙත සනුටහන් කරමින් මම එතුමාට නැවතත් නිවන් සුවත් වේවා සගයාණනි, ඔබ අතර යලි යලි මේ භවයේ ගොඩාක් දුරයි, යලි යලි අප අතර ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රංජිත් සොයිසා මැතිතුමා, මටත් මුල් වතාවට හමුවෙන්න අවස්ථාව ලැබුණේ පරාසවා මැතිවරණයේදී, සබරගම පරාසවා මැතිවරණයේදී. බොහොම සුහද සුන්දර මිනිසෙකුට මම එතුමාව පිළිගත්තා එදා. ඊට අමතරව එතුමාගේ කාර්යභාරයේ පාර්ලිමේන්තු තුළ ඉතාමත් දක්ෂන්ද මිනිස්ටර් කරා. ඒ එතුමාගේ අභාවය රටට වගේම විශේෂයෙන් පාර්ලිමේන්තුට ඉදිරි කාලයේද බලපායි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තරුණ දේශපාලනක් පාරඥයක් හැටියට එතුමාගේ අභාවය මම විශාල පාඩුවක් අපිට. ඒ නිසා විශේෂයෙන් මගේ පෞද්ගලික ශෝකය ඒ මැතිණියටත් දරුවන්ටත් ප්‍රකාශ කරන ගමන් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාව ප්‍රාප්ත ඩී.ටී. රංජිත් සොයිසා මැතිතුමාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනාවන් අනුමත කරමින් ගරු කතානායකතුමාද සමග මමද එකතු වීමට කැමැත්තෙමි. රැස්වීමට අදාළ නිල වාර්තාවේ හැන්සාඩ් පිටපතක් ශෝකයට පත් එම පවුලේ අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලී කම්බරයට මම නියෝග කරමි. සභාව කල් තැබීම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකතුමා
නියෝජක කතානායකතුම පාර්ලිමේන්තුව පෙබරවාරි මාස 5 වෙනි වදාද දින 5 වරු 1 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
බොහොම ස්තුතියි.